ක්‍රීඩා පිටියේ තතුවිති විමසා බලන්නට අපි සූදානම්. පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙසට. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක් මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. මේ වන විටත් තරඟාවලියේ ජයග්‍රහණය හිමි කර ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ වීමට නියමිතයි හෙට දිනේදී SSC ක්‍රීඩාංගණයේදී. අපි මේ තරඟාවලිය පිළිබඳව තොරතුරු පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති නිමාවට පත්තු දෙවන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තොරතුරු පළමුවෙන්ම.
ඔව් සංජය, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ 250 වන තරඟයයි ගාල්ලේදී පැවැත්වුනේ. එම තරඟයේ තවත් විශේෂී කරමින් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වනවා. වසර 17කට පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් හිමි කර ගන්නට මෙහි විශේෂත්වය තමයි 2.0ක් ලෙස මේ වන විට තරඟාවලියේ ජයග්‍රහණය කර සිටීම. ඔස්ට්‍රේලියානු කණ්ඩායම තමයි තවමත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ අංක 1 සිටින්නා වූ කණ්ඩායම. ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අංක 7 ස්ථානයේ. තරඟයට පෙර බලාපොරොත්තු වූ ආකාරයෙන්ම දඟපන්දු යවන්නන්ට වාසිදායක තනතිරුවේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දෙදෙනෙකු විශේෂයෙන්ම දිනරුවන් පෙරේරා සහ රංගන හේරත් තමන්ගේ වික්‍රමයන් පෙන්වුවා කිව්වොත් මා නිවැරදි. ශ්‍රී ලංකාව ලකුණු 229ක සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කරගත්තා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ආසියානු කලාපයේදී අඛණ්ඩව ලැබූ 8 ටෙස්ට් ක්‍රිකට් පරාජය ලෙසත් වාර්තා වෙනවා. ඒ වගේම නව නායක ස්ටීව් ස්මිත් නායකත්වයට පත් වූ අයින් පසුව ඔවුන් පරාජයට පත් වූ දෙවන තරඟයේ ලෙසත් වාර්තා පොත් අතරට එකතු වෙනවා. තරඟයේ වීරයා සම්මානය හිමි කරගත් දිරුවන් පෙරේරා තරඟයේ පුරාවට කඩලු 10ක් බිඳහැලීමට සමත් වුණා. ඒ වගේම ඔහු දෙවන ඉනිමේදී පිටෙන් දස්කම් දක්වමින් ලකුණු 64ක් ලබා ගත්තා. ඒ අනුව මෙවන් දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ඔහු පත්වනවා.
රංගන, දැන් මේ තරඟයේ නිමාවට පත්වීමෙන් අනතුරුව හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි මේ තරඟාවලියේ අවසන් සහ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය. අපි දැනගන්නට කැමති මේ තරඟයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඇති සූදානමත් කොහොමද කියලා.
මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ සංචයන SSC තනතිරුව දඟපන්දු යවන්නන්ට පමණක් වාසිදායක තනතිරුවක් නොවේ. ඒ ඉතාමත්ම සමබර තනතිරුවක්. මේ නිසාවෙන් ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් මෙහිදී ඉතාමත්ම හොඳ ඵල ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ තිබෙන බවත් අප අමතක කරන්නට හොඳ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම සකස් කර තිබෙනවා මෙම තරඟයේ වෙනුවෙන්. ඒ එක් අංගයක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ සෑම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වගේම ටෙස්ට් ක්‍රිකට් නායකයෙකුට මෙම තරඟයේ දින පහම නැරඹීම සඳහා ආරාධනා කර තිබීමත් විශේෂත්වයක්. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින්ගේ උද්‍යෝගය ටෙස්ට් ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම නිමාවට පත් වූ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ගාල්ලේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ තරඟය ලෙසයි වාර්තා පොත් අතරට එක්වන්නේ. රුපියල් මිලියන 2.8 ආදායමක් ප්‍රවේශ පත්‍ර අලවියෙන් පමණක් හිමි කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමත් වී තිබෙනවා. මේ දළ වශයෙන් මීට පෙර තරඟවලදී ලැබූ ආදායමට වඩා දශගුණයක වැඩිවීමක් ලෙසයි වාර්තා වන්නේ. මුරලි වෝන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරඟාවලියේ මේ වන විට ශ්‍රී ලංකාව කුසලානය හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව මුත්තයියා මුරලිධරන්ට ආරාධනා කර තිබෙනවා තරඟයෙන් පසුව පැවැත්වෙන ත්‍යාග ප්‍රධානෝත්සවයේදී මේ කුසලාන ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා. මතක් කරන්නට ඕනේ තරඟාවලියේ ආරම්භයට පෙර මුරලි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟපන්දු යැවීමේ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස පත් කිරීම පිළිබඳව මුරලි සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර යම් ආකාරයක මතභේදයක් ඇති වුණා. නමුත් මේ සියල්ල සමතේකට පත් කරමින් මේ ජයග්‍රහී මොහොතේ ත්‍යාග ප්‍රදානය සඳහා මුරලිට ආරාධනා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවරගෙන තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකාව පැත්තෙන් හෙට ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟයට සූදානම දැක්විය හැක්කේ. සංජය,
රංගන, අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ අතර තවත් වාර්තා වන කාරණයක් තමයි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා එමත් නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙක් පත් කළ බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු.
ඔව් සංජය, වන් ටීම් වන් නේෂන් කියන සංකල්පය ඔස්සේ තමයි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමන්ගේ කණ්ඩායම් ඉදිරිය සඳහා අනාගතය සඳහා සකස් කරමින් සිටින්නේ. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ අංශයේ පසුගිය කාල වකවානුවේදී ඉතාමත්ම දුර්වල මට්ටමක තිබුණා. මෙන්න මේ කරුණු කාරණා සැලකිලිමට ගනිමින් ජාත්‍යන්තර තලයේ සිටින්නා වූ ඉහළම දක්ෂතාව සහිත පුහුණුකරුවෙකු ශ්‍රී ලංකාවට ලබා ගන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ අරවින්දද සිල්වායි. ඔහුගේ මූලිකත්වයෙන් දකුණු අප්‍රිකානු ජාතික නිකෝටස් පත් කර තිබෙනවා පසුගිය අටවනදා සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස, එංගලන්ත හැම්ෂේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකෙට් පුහුණුකරුවෙකු ලෙස ඉතාමත්ම ඉහළ දක්ෂතා දැක්වූ පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ සහාය ලබා ගන්නට අරවින්ද ද සිල්වා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම පසුගියදා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අරවින්ද ද සිල්වා සුවිශේෂීයක් ප්‍රකාශයට පත් කළා. ඒ තමයි මේ ශ්‍රී ලංකාව තමන්ට වාසිදායක තනතිරුවල නැතිනම් දඟ කැවෙන තනතිරුවල දිගින් දිගටම ජයග්‍රහණය කිරීම නොවේ තමන්ගේ බලාපොරොත්තුව, තමන්ගේ සිහිනය වන්නේ ශ්‍රී ලංකාවට තමන් ප්‍රතිපකාරයක් වශයෙන් තමන්ගේ ඒකායන පරමාර්ථය වී තිබෙන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කෙදිනකොහෝ ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීම බවයි, ඒ සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම තමන් සිදු කරන බව තමයි මේ මාධ්‍ය හමුවේදී අරවින්ද ද සිල්වා මහතා මේ ආකාරයෙන් සඳහන් කර සිටියේ.
We've got to develop teams to win outside the country and that should be our aim, not to just win on turning wickets but to win in Australia, play against Australia on those fast wickets and beat them. I think that was my dream and I will do everything possible within my capacity to try and help Sri Lanka cricket to achieve that.
ඒ වගේම මේ තමන් ලද නව පත්වීම පිළිබඳව දකුණු අප්‍රිකානු ජාතික නික් පොටස් මහතා නැතිනම් ශ්‍රී ලංකාවේ නීලඟ වසර දෙක සඳහා කාලයේදී පන්දු රැකීමේ පුහුණු කරු ලෙස කටයුතු කරන නික් පොටස් මහතා මේ ආකාරයෙන් මාධ්‍යයට අදහස් දක්වා සිටියා.
I'm super excited at the prospect of joining Sri Lanka cricket. I joined at a very exciting time, a very young team, and already we've shown in a very short period of time what is possible with a lot of hard work. I've known Graham Ford for a long time. It shows you how old he is. I actually played under Graham Ford. So there's a huge amount of experience and knowledge with Graham, and I've known Simon Willis from the UK as well, so it's brilliant to get alongside and work with him.
එවගේම සංජය ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම වේගපන්දු යවන්නා චමින්ද වාස්ගේ සහායත් ශ්‍රී ලංකාවට හිමි වෙනවා. නමුත් මෙය ඍජුවම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තුහුණුකාර තනතුර නෙවෙයි. මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ශ්‍රී ලංකාවේ ඇත මාධ්‍යත් ඇති කරගෙන තිබුණා. ඔහුගේ තනතුර වන්නේ සංජය ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් ජාතික තලයට සුදුසුසන් ලෙස පත් කිරීමයි, නැතිනම් ශ්‍රී ලංකා 19 පාල කණ්ඩායම, සංවර්ධිත කණ්ඩායම සහ ඒ කණ්ඩායම යන කණ්ඩායම් වල සිටින වේගපන්දු යවන්නන් තෝරා ගැනීමෙන් අනතුරුව හොඳම පන්දු යවන්නන් ජාතික කණ්ඩායමට දායාද කිරීමේ ඒ සුවිශේෂී වගකීම තමයි චමින්ද වාස්ත හිමි වී තිබෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කරුණු කාරණා මේ ආකාරයෙන් සිද්ධ වන විට සංජය තවත් සුවිශේෂී කාරණාවක් තිබෙනවා වාර්තා කරන්නට. ඒ තමයි එළබෙන 20 වෙනිදා සිට ආසියානු ක්‍රිකට් සම්මේලන මූලස්ථානය කොළඹදී ස්ථාපිත කිරීමට නියමිතයි. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින මේටන් පෙදෙස ස්ථානයේම තමයි මේ මූලස්ථානයත් පිහිටුවීමට නියමිත වන්නේ. 21 වෙනිදා පළමු වාර්ෂික මහා සභා රැස්වීම මෙම ස්ථානයේදී පැවැත්වීමට නියමිත බවත් ඊළඟ සුමතිපාල මහතා සඳහන් කළා.
රංගනේ වගේම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ කණ්ඩායම අතර පැවති තරගාවලිය සම්බන්ධෙනුත් අපට සුබදායි තොරතුරක් වාර්තා වෙනවා. දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වයෙන් යුක්තව සමත් වනවා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජයට පත් කරමින් එක් දින තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය කරන්නට ලකුණු 108ක දැවැන්ත ජයක් හිමි කරගන්නවා. ශ්‍රී ලංකාව ලකුණු 257ක් ලබා ගන්නවා කඩුලු 7ක් දැවි. එහිදී නායකයා චරිත් අසලංක ලකුණු 70ක් ලබා ගන්නවා 4/8 සමගින්. ඒ වගේම තවත් සුබවාදී අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩකයෙකු වන ෂම්වාෂාන් ලකුණු 60ක් ලබා ගන්නවා 4/6 සමගින්. පිළිතුරු ලෙස එංගලන්තයට ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ ලකුණු 149ක් පමණයි. දෙවන තරගයේ හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. අවසන් තරගයේ ලැබෙන 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. යනුව මෙම තරගාවලිය මේ වන විට ශ්‍රී ලංකාව 1.0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සේම 19න් 15 යොවුන් කණ්ඩායමත් සුබවාදී ආරම්භයක් ලබාගෙන තිය ආකාරයක් තමයි අපට එංගලන්තයෙන් වාර්තා වන්නේ.
රංගන අපි දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා වල දෙසට අවධානය යොමු කරමු. මේ වෙන විට ලෝක පුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙන්නේ බ්‍රසීලයේ රියෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා වල දෙසටයි. ශ්‍රී ලංකාවෙනුත් මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වෙනවා. ශ්‍රී ලංකාවෙන් සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරඟවල ප්‍රතිඵල සම්බන්ධනුත් අපි තොරතුරු ඔබගෙන් දැනගන්නට කැමැති.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වුණා සංජය මෙවර තරඟාවලියේදී. පළමුවෙන්ම කිමිකෝ රහින් සහභාගී වුණා මීටර 100 පසුපස ආරයි සවුවට පිරුම් ඉසවුවට. එහිදී දෙවන මූලික තරඟයේ නියෝජනය කළ ඇය විනාඩියකයි තප්පර 4.2 එකකින් මිසව නිමාවට පත් කරමින් සමස්ත ප්‍රතිඵල සටහනේ 28 වන ස්ථානයේ හිමි කරගත්තා. යනුව ඇයට හැකියාව ලැබුණේ නැහැ තම ඉසව්වේ ඊළඟ වටේට සුදුසුකම් ලබන්නට. එවැගේම මංගල සමරකෝන් පිරිමි මීටර 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරමින් මූලික වටේ තරඟයකට සහභාගී වුණා. ක්‍රීඩකින් 50 දෙනෙකු ඉදිරිපත් වූ මෙම තරඟයේදී මංගල සමරකෝන්ට හිමි වූයේ 50 වන ස්ථානයයි. එවැගේම සුදීෂ් පීරිස් කිලෝග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ තරඟයට සහභාගී වුණත් ඔහුට හැකියාව ලැබුණේ නැහැ ජයග්‍රහණයක් හිමි කරගනිමින් ඊළඟ වටේට පිවිසෙන්නට. ජූඩෝ ඉසව්ව නියෝජනය කරමින් පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් චාමර ධර්මවර්ධන එම ඉසව්වේ දෙවන තරගයට සුදුසුකම් ලැබුවත් ජෝජියානු ක්‍රීඩකයා හමුවේ පරාජයට පත් වුණා. මැතිව් අබේසිංහ පිළිබඳව බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා සිටියත් ඔහු පිරිමි මීටර 100 නිදහස් ආරයි සව්වේ සිව්වන ස්ථානය හිමි කරගත්තා. මූලික වටේ තරගයකින් ඔහුට හැකියාව ලැබුණේ නැහැ දෙවන තරගයේ සඳහා සුදුසුකම් ලබන්නට. ඉදිරි තරග පිළිබඳව මතක් කිරීමක් කරනවා නම් නිලුකා රාජසේකර කාන්තා මැරතන් තරගයේ සඳහා ලැබෙන 14 වෙනිදා තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට තමයි මැරතන් තරග ඉසව්වක් සඳහා කාන්තාවක් සහභාගී වන්නේ. ඊට පසුව එළබෙන 21 වෙනිදා නැතිනම් තරගාවලියේ අවසන් දිනයේදී පිරිමි මැරතන් තරගයේ සඳහා ශ්‍රී ලංකා නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගී වීමටත් නියමිතයි. මෙන්න මේ තරග දෙක තමයි ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉතිරි වී තිබෙන්නේ.
බොහොම ස්තුතියි රංගන. අදිනේ ක්‍රීඩා විශේෂඥය නිමාවට පත් කරන්නට පෙර ඔලිම්පික් ක්‍රීඩා උල්ල සම්බන්ධයෙන් තවත් වැදගත් කාරණයක් දෙසට අවධානය යොමු කරන්නට කැමැති. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උල්ලේ සත්සාමාජික රග්බි සව්වේ අවසන් තරගයේ මීට මොහොතකට පෙර නිමාවට පත් වුණ අවසන් තරගයේ පැවැත්වුණේ ෆීජි දේශය සහ එංගලන්තය අතර 43-7 ලෙස. එම තරගයේ ජය ගනිමින් රන් පදක්කම හිමි කරගන්නට ෆීජි දේශය සමත් වුණා. එංගලන්තය පරාජයට පත් කරමින් මෙය සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත්වනවා ෆීජි කණ්ඩායමට. ඔලිම්පික් ඉතිහාසයේ ෆීජි දේශය හිමි කරගත් පළමු ඔලිම්පික් පදක්කම ලෙසත් මෙය වාර්තා අතරට එක්වනවා. අද ක්‍රීඩා විශේෂඥ නීමාවට පත් කරන්නට පෙර ඔලිම්පික් පදක්කම් සටහන දෙසට අවධානය යොමු කරමු. රන් පදක්කම් 13ක් සහ සමස්ත පදක්කම් 35ක් සමගින් ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ මේ වන විට පෙරමුණගෙන තිබෙනවා. දෙවන ස්ථානයේ චීනයට හිමි රන් පදක්කම් 10ක් සහ සමස්ත පදක්කම් 26ක් සමගින් ජපානය රන් පදක්කම් 6ක් සමගින් පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ සිටිනවා. ඔස්ට්‍රේලියාවට හිමිව තිබෙන්නේ පදක්කම් සටහනේ සිව්වන ස්ථානය. රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 6ක් සමගින් සමස්ත පදක්කම් 14ක් හිමි කරගන්නට මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී තිබෙනවා. ඔබට පුළුවන් ඔලිම්පික් ක්‍රීඩා උල්ල සම්බන්ධයෙන් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන ලිපි සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය sbs.com.au/singhalis අපගේ වෙබ් අඩවිය හමු වෙමු මෙලබෙන සතියේදීත් ක්‍රීඩා පිටියේ උණුසුම් තත්විති සමගින්.
SBS
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 Radio.